Honorable Rauf Hakim, you have 16 minutes.
Honorable Deputy Speaker, Garu Niyojaka Kathanayakathumani, mata pera katha karapu Noarliya district ke navaka mantrithumiya hangim barawa vipakshiya gana katha karanakota vipakshiya api mantriwaru podi lamai wage hina yana katha hina yana prashna ahanawai kiyala kiwa attamai. Api Anushka Thilakaratna Mahatmiya, etumiyata mama kiva yutui mema aanduwa dan pol ganan yanakota rilawunta benna ha e wage hema haal ganan yanakota poosantai ballontai dos kiwwa ha e wage hema viduli paddhatiya kadam wetenakota ha navatawatawak rilawunta e wage kim pawaruwa. ඉතින් එවාගේ හාස්‍ය සපයන ආණ්ඩුවක් හිතෙද්දී අපිත් ඉතින් ඉඳලා හිටලා එවාගේ හිනායන දේවල් කියනවා තමයි. ඒගෙන ගණන් ගන්න එපා. එහෙම කියමින් මම අද උදේ අපේ අග්‍රාමාත්‍යතුමිය කතා කරනකොට එතුමිය අලුත් දිසානතියක් ගැන කතා කරා. මේ ආණ්ඩුව අලුත් දිසානතියකට ගමන් කරන අලුත් හැරවුම් ලක්ෂයක් ඇති කරන අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා කියලා කිව්වා. ඇත්තමයි. වමට සිග්නල් දාලා දකුණට හරවපු ආණ්ඩුවක් හැටියටයි මන් නම් දකින්නේ. ඉතාලම අපේ සභානායකතුමා කියනවා කෙලින් යන්න කියලා, කෙලින් ගිහිල්ලා වලේ වැටෙන ආණ්ඩුවක්. එහෙ මෙහෙ බලන් නැතුව ඉදිරියේ දෙන වලේ වැටෙන යන ආණ්ඩුවක් කියන එක හොඳටම පේනවා. ඉතින් ඒක අපි දැන් මම මගේ කතාවේ ඉදිරි කොටස ඉංග්‍රීසියෙන් කරන්න අවසරයි. Recognizing both its growth potential and risks that must be managed for the economic stability of our nation, the Honorable President, as a finance minister, has presented this budget. At a crucial juncture in our economic recovery, where fiscal discipline is imperative to sustain growth while ensuring economic stability. Given the IMF Extended Fund Facility Program, fiscal consolidation remains a key priority, with expenditure constraints playing a significant role in shaping allocations. Now, as a matter of fact, the risks and challenges and the fiscal constraints and revenue concerns are matters which we had to focus on. Total revenue for 2025 is estimated at 15.1% of the GDP, while expenditure stands at 21.8% of the GDP. The projected budget deficit of 6.7% raises concerns about financing sustainability. Now, in debt servicing and fiscal sustainability, a significant portion of revenue is earmarked for debt servicing costs, and interest rates and depreciation of the rupee could definitely trigger an unsustainable imbalance in which negative consequences can be experienced. Therefore, any dip in revenue collections or external shocks could lead to fiscal imbalances. Now, Mr. Deputy Speaker, let me point out this. Now, Mr. Duminda Hulangamo, senior economic advisor for the president, said Sri Lanka can spend up to US$1.2 billion in foreign currency on vehicle imports in its first year of reopening, and earmarks about ₹300 billion, or roughly 1.2% of the gross domestic product, from its taxes. When the chief economic advisor of the president says this, what does your deputy minister say? Professor Jayanta, that is Professor Deputy Minister Anil Jayanta, Professor Anil Jayanta, he is also Deputy Minister of Finance, he says this. Professor Jayanta last week hinted, now this I am picking up from Mirror Business page, government targets ₹300 billion from vehicle taxes, but many remain skeptical. Why are they skeptical? Because people like the Deputy Minister saying things like this. Professor Jayanta last week hinted that they could revise down further import taxes if the demand fails to pick up for vehicles. This is මේක ඥානාන්විත ප්‍රවසුමත්ද මේක? කවුරු හරි අමාත්‍ය කෙනෙක් මේ වගේ දෙයක් කියනවාද මේ වගේ අවස්ථාවක? මේව කිව්වහම කවුරු හරි ඇනවුම් කරයිද වාහන ගේන්න? බිලියන 300ක් බලාපොරොත්තුවෙන් අයවැයේ ජනාධිපතිතුමා එම කියද්දි එතුමා කියනවා සෙන්ට්‍රල් බැංක් එක කියලාද? මෙතුමා මෙහෙම කියනවා. Now an indication has been given by the central bank about the possibility of reducing import duties. Jayanta was quoted to have said in a post-cabinet media briefing last week. He says this in a media briefing. Huh? What a jovial thing to do. Make them a veluwa. නියෝජ්‍ය ඇමතිතුමෙක් කියනවා අපි දැන් බලාපොරොත්තු වෙනවා මේ ටැක්ස් එක අඩු කරන්න, මේ ආනයන කරන වාහනවලට ටැක්ස් අඩු කිරීමේ ප්‍රවණතාවයක් තියෙන බව එතුමා කියනකොට කවුරු හරි ආනයන කරයිද? ඇනවුම් අරීද? මේකයි ප්‍රශ්නේ. ඉතින් මේක තමයි විහිළුව. ඉතින් මෙහෙම දේවල් වෙද්දී අපි විහිළු සපයන්න වෙන කවුරුත් හොයන්න ඕනේ. අමාත්‍ය මණ්ඩලෙම ඉන්න අය. ඉතින් ඒත් එක්කම අපි දැන් බලන්න නවසේ ශ්‍රී ලංකා this is what the Fitch rating says. Fitch ratings statement. Sri Lanka 2025 revenue target achievable but long term challenging. මධ්‍යකාලීනව සහ දිගුකාලීනව ඉතාම අභියෝගාත්මක දිසානතික තමයි අපි ගණන් කරන්න අපි ගමන් කරන්න සිදු වෙන්නේ කියලා අනාවැකේ පළ කරන Fitch ratings. Sri Lanka's 15% revenue target in 2025 can be achieved and the deficit may be better than expected depending on the rollout of capital expenditure but in the long term remains challenging, Fitch rating has said. Fitch believes the goal is achievable given revenue raising measures already announced and implemented, the rating agency said in a statement. However, it will depend heavily on a smooth liberalization of import restrictions, notably for vehicles. When Fitch rating says this, your deputy minister says otherwise. He is already discouraging people from opening LCs to bring down vehicles, hinting that the duties may be reduced soon. So who will ever, how can you ever reach the 300 billion revenue target? This is the problem. Now, I would like to now offer some advice, but of course this may not be looked upon. I had to responsibly critique this budget, Deputy Speaker. Public pension system sustainability. We have to really be concerned about this. With the increase in public sector wages and pension adjustments, a serious concern arises over the strain on state resources in the medium and long term. This is what Fitch rating is talking about. Sri Lanka's public pension scheme is an unfunded scheme, meaning pensions are paid directly from the consolidated fund, making it financially unsustainable, and the aging population, when it increases, there is going to be serious strain on the country's treasury. A sustainable pension reform strategy is required to transition towards contributory pension system while ensuring current beneficiaries are not affected. Honourable Speaker, the government must take on this issue head-on and initiate a transition strategy. Gradual transition to a contributory pension scheme. Introduce a hybrid pension system where new entrants to the public sector contribute to a pension fund. Existing employees could have partially funded pensions, ensuring a smooth transition. Public-private pension fund management. Establish an independent pension fund managed with strict oversight and professional investment strategies. Encourage private sector pension schemes that complement public pensions, indexing pensions to economic indicators, ensure pension increments are tied to inflation and GDP growth rather than arbitrary increases. What you have done now is an arbitrary increase, encouraging retirement savings culture. IMF-backed pension reforms, align pension reforms with global best practices and IMF recommendations to ensure financial sustainability. You can, of course, ask for technical assistance from the multilateral and bilateral development agencies. The government should actively seek help and support from both multilateral and bilateral development agencies to adopt a pension reform program. The Honorable Prime Minister in the morning was talking about new directions. These should be the new directions. නොට අපපු අලුත් දිසානතයක් ගැන කතා කරනකොට අපි මෙවගේ අලුත් දිසානතය ගැන තමයි කතා කරන්න ඕන මිසක් අපි හිතාමතා මේ විශ්‍යාමට වැඩිකිරීම කරනකොට අපි විකල්පයක් හැටියට වෙනත් අත්හදා බැලීම් කරන්න පුළුවන්ද කියන අපි කල්පනා කරන්න ඕනේ නියෝජ කතානායකතුමනි. එහෙම කියමින් මම මෙම සභාගර්භයේ අපේ අධිකරණ අමාත්‍යතුමත් ඉන්න බැවින් මේ දැන් මෑත කාලෙ උදේත් අපේ විපක්ෂ නායකතුමා පැනනගූ කාරණාව විශේෂයෙන්ම මේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් පැනනගලා තිබුණා කියලා මන්නම් පිළිගන්නේ ජාතික ආරක්ෂාව නෙවෙයි මහජන ආරක්ෂාවට ප්‍රශ්නයක් පැනනගලා තිබෙනවා මේ ආණ්ඩුව ආපු වෙලේ ඉඳලා මිනී මැරුම් 70කට වැඩි වෙලා තියෙනවා ඉතින් මේ පිළිබඳව ගන්නා පියවර කොහොමද අපි දැක්කා මේ ගණේමුල්ල සංජීවී ඝාතනය පිළිබඳව උසාවිය තුල ඒක සිදුවලා පෑ 48ක් යෑමට පෙර අත්අඩංගුවට ගත්ත දෙන්නෙක් පොලිසියෙන් ඝාතනය කරනවා. Now this is a very very serious matter. Now this is this මේ වගේම කාරණාව පිළිබඳව අපේ අතිගරු ජනාධිපතිතුමන් විපක්ෂයේ ඉදිරිදී කරපු කතාවක් දැන් සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා. එතුම මොකද කිව්වේ? මේ වගේ අත්අඩංගුවට රැඳවියන් ට වෙඩි තියලා ඊට පස්සේ පොඩි ළමයින් අර රණ්ඩු කරනකොට කතාව මාරු කරලා කියන වගේවත් කතාවක් කරන්නකෝ කියලා එතුමා කියලා හිනා වෙනවා. එකම කතාව කියන ආණ්ඩුවක් ගැන එවෙලේ එතුමා දොස් කියද්දි දැන් එයා එතුමාගේ ආණ්ඩුවේම මේ වගේ සිදුවීම් වෙනකොට ඒ පිළිබඳව අම ඉල්ලා හිටිනවා විශේෂයෙන්ම අපේ අධිකරණ අමාත්‍යතුමන් දන්නවාද today bar association urges IGP to launch inquiry calls for preventive measures against future encounter killings and custodial deaths you know very well what has been happening bar association of sri lanka yesterday announced that extrajudicial killings should never be a solution to addressing the rise in criminal activity and that crime should best be curbed when the state adhere to the rule of law the basl urging the acting inspector general of police to promptly initiate an impartial inquiry Now the Supreme Court, අපේ සුප්‍රීම උසාවිය දැන් 2023 දී නියෝගයක් ලබා දුන්නා පොලිස්පතිතුමාට. රැඳවියන් බාරයට ගන්නකොට පොලිසිය කුමක්ද කරන්න ඕනේ කියන එක පිළිබඳ මාර්ගෝපදේශයක් ලබා දෙන්නයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබා දීලා තිබෙනවා. ඒකට අනුකූලව දැන් කතා කරන්න කටයුතු කරන්න පොලිසිය. කෙනෙක් අත්තඩු මොන වගේ දරුණු ක්‍රියා කළත් අත්අඩංගුවට ගත්ත කෙනෙකු වෙඩි තියලා මරා දැමීම නැත්නම් මත්ද්‍රව්‍ය පෙන්වන්න ගෙනන් ගියා නැත්නම් අවිආයුධ පෙන්වන්න ගෙන ගියා කියලා කියමින් එතනදී අවිආයුධ උදුරු ගන්න ගිය වෙලේ වෙඩි තිබ්බයි කියලා මේ බොළඳ කතා කීම සම්පූර්ණයෙන්ම මේ රටේ නීති ආධිපත්‍යයට විශාල අභියෝගයක් කියන එක මතක් කළ යුතුයි. ඒ වගේම දැන් අග්‍රාමාත්‍යතුමා තුමිය ඊයේ කිව්වා සභාගර්භයේ අවදාකවත් පාතාල ලෝකයේ අයට මේක අපි මර්ධනය කරන්න අපි කටයුතු කරනවා කියලා නිශ්චිතව කියා සිටියා. පාතාල ලෝකයේ අතේ තියෙන අවිආයුධ පිළිබඳව හරි සංගණනයක් කළාද? කුමක්ද වෙලා තියෙන්නේ? ඈ ඒ වගේම නොයෙකුත් අවිගත් කණ්ඩායම් හිටියා. අවිගන්නකොට ඒ වෙලේ නොයෙකුත් කණ්ඩායම් හිටියා. ප්‍රචණ්ඩත්වයට ගිය නොයෙකුත් කණ්ඩායම් හිටියා. ආණ්ඩුවේ නායකත් ප්‍රචණ්ඩද ගිය අය තමයි. එක කාලෙදී ඒ වගේම අපි දන්නා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මහජන අතර තිබුණු තුවක්කු උදුර ගත්ත තමයි නොයෙකුත් අවි ගබඩා වලින් අවි හොරකම් කළා තමයි ඉතින් ඔය හැයි අවි කොහෙද තියෙන්නේ හොයන්න ඕවා හොයලා ආපහු රජේ බාරයට ගන්න ඒවා නිෂ්ක්‍රිය කරන්න ඒවා සම්පූර්ණයෙන්ම අක්‍රිය කරලා නිෂ්ක්‍රිය කරන්න කුමන්ද ගන්න ක්‍රියාමාර්ගය ඒකයි අපි අහන්නේ ඒ පිළිබඳව අවධානය යොමු කරන්නයි කියලා අපි ඉල්ලා හිටිනවා. නිල අවි වලින් වෙන ඝාතන ඉතාම සුළුයි. ඇත්ත වශයෙන්ම නිල නොවන ආකාරයට ගත්ත අවි වලින් තමයි වැඩිපුරම මේ වගේ
සිද්ධු වෙන්නේ.
අපි දන්නා කාරණයක් නියෝජ්‍ය කතානායකතුමනි. එබැවින් මම අවධානය කරම විශේෂයෙන්ම I would like to end with this few issues particularly about enhancing tax revenue enhanced tax collection mechanisms to prevent revenue shortfalls. There is going to be a revenue shortfall with this type of conflicting statements coming from government authorities, particularly what the Deputy Finance Minister has said. Therefore, ensure fiscal discipline by streamlining public expenditure and reducing inefficiencies. Encourage private sector-led growth by incentivizing investment and entrepreneurship. Increase transparency in public spending to restore public confidence in fiscal management. Strengthen social safety nets while targeting subsidies effectively to benefit those who need them most. Of course, the President's budget has addressed some of those issues. It has all been done in keeping with the IMF guidelines. We appreciate that. But then the way this government is going about is certainly turning to right while having put the signal to the left. And that is the current position, and therefore we are quite appreciative of that. We would like the government to turn right rather than to go left, and wishing the government the well in this progress. I would say we are constrained, since we find many issues, particularly treatment of the opposition in this house. Our position in the committees has still not been properly restored, and in those situations we are constrained to vote against this budget to show our protest for the conduct of the government as regards the opposition's rightful place in this parliament. Thank you.